You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, දැන් එහෙමනම් අපි වේලාව වෙන් කරගන්නවා ශ්‍රී ලංකාවේ උණුසුම් තත්ත්වෙත් පිළිබඳව කතා බහ කරන්න. ජනාධිපතිවරණයක් අභිමුව සිටින අපේ මාතෘභූමියේ මේ වෙනකොට සුවිසල් වශයෙන් දේශපාලන ශේත්‍රයේ පුවත්ම වෙමින් තියෙන කාල වකවානුවක්. ඉතින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අලුත්ම තොරතුරු සහ මේ ගෙවිලගේ සතියේදී ජනාධිපතිවරණය හා සම්බන්ධව වන තොරතුරුවල සමාලෝචනයක් අපි ඔබට ගෙනෙන්නට සූදානම් සුපුරුදු ලෙසින්. හොඳයි, දැන් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන්නට සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන්. අපි දේශපාලන තොරතුරු කතා බහ කරන්න කලින් මනෝජ්, මේ සතියන්තයේදී, ගෙවිලගේ සතියන්තයේදී විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් පිළිබඳව මුලින්ම තොරතුරු කතා බහ කරලා සිටිමු. අපි දන්නවා අප්‍රේල් මාසයේ 21 වෙනිදා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය, ඒ සිදුවුණු ඛේද වාචකය. තවත් මෙවැනි වූ ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවන්නට ඉඩකඩ තියෙන වගට මේ මාසයේ 15 වෙනිදා සහ 22 වෙනිදා අතරතුර කාල සීමාවේදී මෙවැනි ප්‍රහාරයක් ඇතිවන්නට ඉඩකඩ තියෙන වගට වන යම් කිසි වූ ආරංචියක් කෙරෙහි අගරදු ගුරුතුමන් මැල්කම් රංජිත් පියතුමන්ගේ අවධානය යොමු වෙලා තිබුණා. එතුමන් මේ සම්බන්ධයෙන් යම් කිසි ලිපියකුත් ජනාධිපතිවරයාට යොමු කළ තියෙන වගට අපිට මේ වෙනකොට තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද මේ ආරංචිය? මේක කොතනින්ද මේ ආරංචිය එළියට ඇවිල්ලා තියෙන්නේ? අගරදු ගුරුතුමන් ඒ පිළිබඳව දැනගෙන තියෙන්නේ කොහොමද? මේ සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඒ ආරක්ෂක අංශවල කොයි වගේ අවධානයක්ද තියෙන්නේ? අපි මුලින් මේ සම්බන්ධයෙන් කතා බහ කරමින් මේ සාකච්ඡාව ආරම්භ කරමු මනෝජ්.
ඔව්, අගරදු ගුරුතුමන් සඳහන් කරලා තිබෙනවා කතෝලික දේවස්ථානවලට මේ මාසේ 15 වෙනිදාත් 25 වෙනිදාත් අතර කාල සීමාව ඇතුළේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් යලි තිබෙනවා කියලා ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පස්සේ අගරදු ගුරුතුමන් ජනාධිපතිවරයාට ලිපියක් මාර්ගයෙන් මේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. කොමනත් යුද හමුදාව සඳහන් කළේ මේ අදාළ තොරතුරු ගැන සියලු ආරක්ෂකංශ දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානී මේ ජෙනරල් රුවන් කුලතුංගගේ උපදෙස් පරිදි මේ දවස්වල කිතුණු දේවස්ථානවලට පොලිසිය සාත්‍ර විද හමුදාවේ ආරක්ෂාව ලබා දෙන්න පියවර ආරම්භ තියෙනවා කියලා සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. මේ ලිපිය පිළිබඳව අදහස් දක්වද්දී, ඒ කියන්නේ හමුදාව සඳහන් කරන්නේ, විශේෂයෙන් හමුදා ප්‍රතිතුමත් සඳහන් කරන්නේ 100%ක් මේක තහවුරු තොරතුරක් නොවුනත් මේ කාරණේ සැහැල්ලුවට ගන්නෙ නෑ, ආරක්ෂාව ගැන වැඩිදුරටත් සොයා බලමින් තමන් කටයුතු කරනවා කියන කාරණේ යුද හමුදා පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේක විශේෂ කරුණක්සේ සලකලා ඊට ක්‍රියාත්මක වෙනවා කියන අදහස සඳහන් කරනවා. හමුදාවත් කියන්නේ මෙවැනි යම් හෝ අවදානමක් පිළිබඳව බුද්ධි තොරතුරු වාර්තා වුණාට පස්සේ ඒ පිළිබඳව ආරක්ෂක අංශ අතර යම් තොරතුරු හුවමාරුවක් සිද්ධ කරගන්නවා. එවැනි හුවමාරුවකදී යමුණු කරුණක් මත පදනම්ව මේ ලිපිය අගරදු ගුරුතුමන් ජනාධිපතිතුමාට යවුවා වෙන්න පුළුවන් කියන එක හමුදාව සඳහන් කරන කොමනත් මේක සුළුපටු කාරණයක් ලෙස සලකන්නේ නැතුව ඒ පිළිබඳව හමුදාව ක්‍රියාත්මක වෙන බව තමයි වාර්තා වෙන්නේ.
හොඳයි, අගරද්ද ගුරුතුමන් මැල්කම් රංජිත් පියතුමන් එක්තරා දේව මෙහෙයකදී මේ සම්බන්ධව යම් කිසි වූ ඉඟියකුත් කළා. ඒ දේව මෙහෙයට සම්බන්ධ වෙලා හිටිය ජනතාවට මෙන්න මේ ආකාරයට.
ආදරණීය සහෝදර සහෝදරියන් මැල්කම් රංජිත්
එතකොට කිතුණු ජනතාවට මේ වසර අවසානයේ වෙනකන්වත් ආරක්ෂාව දෙන්න කියලා ලිපියක් යොමු කළා ජනාධිපතිවරයාට කියලා තමයි අගරදු ගුරුතුමන් ආකාරයෙන් දැනුම් දුන්නේ මහ ජනතාවට. යුද හමුදාපතිවරයා ශවීන්ද්‍ර සිල්වා මහතාය සම්බන්ධව අදහස් දක්වීමක් කළා මාධ්‍යයට.
දැන් හමුදාවක් ඇතුලේ අපි ගන්න විවිධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම් දීම් කරුන් ලබනවා. ඉතින් ඒ වගේ දැනුම් දීමක් කරාම යම් කිසි ස්ථානයකින් ඒ වගේ කොලයක් එළියට අරගෙන ඒක විශාල මේ තත්ත්වයක් බවට පත් කිරීමට උත්සාහ කරනවා. රටේ යම් ආරක්ෂාව සැමැඳිව යම් කිසි අවධානමක් මොන හරි තියෙනවා නම් අපි මේ හොරෙන් කරන්නේ නැහැ, රටේ ජනතාවට දැනුම් දීලා අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය ආරක්ෂාව සපීමට කටයුතු කරනවා.
දැන් අපි අවධානය යොමු කරමු එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව. දැන් ජනාධිපතිවරණ අපේක්ෂකවරු සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් නොවූ විරු සංඛ්‍යාත්මක ලේඛන එළියට එනවා වගේ අපිට පේනවා ශ්‍රී ලංකාවෙන්. ඉරිදා දවසේ ඊයේ දවසේ වෙනකොට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකවරුන් 41 දෙනෙක් අපතන්පත් කරලා තිබුණා. මේක විශේෂිත කාරණාවක් මනෝජ්. 41 දෙනෙක් කියන්නේ සුළුවෙන් තැකිය යුතු කාරණාවක් නෙමෙයි. අපතන්පත් කිරීමත් අපතන්පත් කිරීමෙන් පස්සේ නාම යෝජනා බාර දීමත් මෙවැනි වූ විශාල සංඛ්‍යාවක් අපතන්පත් කිරීම පිළිබඳවත් කොයි වගේ මතවාද සහ සාකච්ඡාද ශ්‍රී ලංකාවේ තියෙන්නේ?
ඔව්, මෙවර මැදිවරණ කොමිෂමේ සභාපතිවරයාත් සඳහන් කරන විදිහට ජනාධිපතිවරණය සඳහා අපමුදල් තැන්පත් කරපු වැඩිම පිරිසක් මෙවර වාර්තා වෙනවා. 41 දෙනෙක් ඔබ කිව්වා වගේ. පිළිගත් දේශපාලන පක්ෂ 19ක්, ස්වාධීන කණ්ඩායම් 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 3ක් විදිහට පක්ෂ 41ක් නාම යෝජනා බාර දීලා තිබෙනවා. කොමනත් ඉරිද දවසේ ඊයේ මධ්‍යාහන 12 දක්වා තමයි අපමුදල් තැන්පත් කිරීමේ කාල සීමාව සඳහන් වුණේ. ඊයේ 12 වෙද්දී මේ 41 දෙනා අපමුදල් තැන්පත් කරලා තියෙනවා. ඒ අනුව නාම යෝජනා බාර ගන්න දිනය අද උදෑසන 9 ඉඳලා උදෑසන 11 දක්වා රාජගිරියේ පිහිටියේ මැතිවරණ ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරණය සඳහා අපමුදල් බාර ගැනීම සිද්ධ කරනවා. ඒ සඳහා විරෝධතා දැක්වීමේ කාලයක් පෙරවරු 9:30 සිට 11:30 දක්වා වාර්තා කරලා තියෙනවා. ඒ අනුව අද තමයි නාම යෝජනා කැඳවන දිනය. ඉතින් විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙකුත් මේ අපමුදල් තැන්පත් කිරීම සිද්ධ කරා. අපි දැක්ක පහුගිය දිනවල පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එරෙහිව ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන කාරණයක් අරබයා නඩුවක් පැවැත්ුණා. ඒ නඩුවේ තීන්දුව කුමක් වුවත් ඊට මුහුණ දීම සඳහා චමල් රාජපක්ෂ මහත්මයා අපමුදල් තැන්පත් කරා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩිමහල් සහෝදරයා. නමුත් ඔහු අප තැන්පත් කරාට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර දෙනවාද කියන කාරණය අද දවල් වෙද්දී තමයි වාර්තා වන්නේ. අවසන් වශයෙන් තාම නිගමනයකට ඇවිල්ලා නැහැ. එතෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සමාජිකයෙක් වෙච්චි, උපසභාපතිවරයෙක් වෙච්චි කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයාක් ස්වාධීනව තරග කිරීම සඳහා අපමුදල් තැන්පත් කරලා තියෙනවා. අපිට වාර්තා වෙන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතුයි කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. නම් වශයෙන් ඔහු කියලා තියෙනවා දුමින්ද දිසානායක හෝ දයාසිරි ජයසේකර වැනි කෙනෙක් ඉදිරිපත් කරත් තමන් සහයෝගය ලබා දෙනවා කියලා. කොමනක් ජනාධිපතිතුමා කියලා තිබෙනවා ඉදිරි කාල සීමාව ඉවසලා ඉන්න පක්ෂයක් විදිහට තමන්ගේ තීරණ ඉදිරිපත් කරන්න පක්ෂයේ සූදානම් කියලා. ඒ අතර තමයි කුමාරවිල්ගම් මහත්මයා ගිහිල්ලා ස්වාධීනව අපමුදල් තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ 41 දෙනාගෙන් කී දෙනෙක් ජනාධිපතිට ඉදිරිපත් වෙනවද කියන කාරණය අද දවල් 12 වෙද්දී අපට දැනගන්න හැකියාව තිබෙනවා. දිල්රුක්ෂි, ඒත් එක්කම පුද්ගල නාම විදිහට සඳහන් කරන්නද ඊයේ දිනේත් එම්.කේ. සිවාජිලිංගම් උතුරු පළාත් සභා ඉටපු අමාත්‍යවරයා අපමුදල් තැන්පත් කරලා තියෙනවා. පහුගිය දිනවල ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුවේදී යම් චෝදනාවක් එල්ල වුණු ඇඟිල්ල දිගුණු MLA හිස්බුල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු ආණ්ඩුකාරවරයා ඔහු අපමුදල් තැන්පත් කරලා තියෙනවා. ඉතින් මහීපාල හේරන් සබර්ගම පළාතේ හිටපු මහාමතිවරයා ඔහු අපමුදල් තැන්පත් කරලා තියෙනවා. ඒත් එක්කම සෙසු පක්ෂ නියෝජනය කරමින් අපි දැක්කා සරත් මනමේන්ද්‍ර මහත්මයා වගේ අය සිහල උරුමය නියෝජනය කරමින් අපමුදල් තැන්පත් කරලා තියෙනවා. මේ විදිහට ඔක්කොම 41 දෙනෙක් අපතැන්පත් කරලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ.
දැන් 41 දෙනෙක් මේ අපතැන්පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරද්දී මෙතන ඉන්නවා මේ විශාල වශයෙන් ස්වාධීන අපේක්ෂකවරු සංඛ්‍යාවක්. දැන් මේ අය මේ අපි දන්නවා සාමාන්‍ය පොදු මහ ජනතාව විදිහට තියෙන අවබෝධය තමයි ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඇවිල්ලා එදා මෙදාතුරු ශ්‍රී ලංකාවේ කිසිම කෙනෙක් ජනාධිපතිවරයෙක් බවට පත් වෙලා නැහැ. විශේෂිත වූ අතිවිශේෂිත වූ යම්කිසි බලපෑමක් සමාජයට කරන්නට හැකියාවක් නැත්තම් ඒකත් විශේෂිත කාරණාවක් බවට පත් වෙනවා. නමුත් එදා මෙදාතුරු ශ්‍රී ලංකාවේ දේශපාලනේ එහෙම දෙයක් සිද්ධ වෙලත් නැහැ. නමුත් මෙහෙම ඇයි ස්වාධීන අපේක්ෂකවරු විශාල සංඛ්‍යාවක් එන්නේ? දැන් දේශපාලනික වශයෙන් ගත්තොත් ඔවුන්ගේ අනාගත දේශපාලන ගමන් මඟ පිළිබඳව ගත්තොත් ඔවුන්ට යම්කිසි වූ වාසිදායක තත්වයක් මෙතනින් අත් වෙනවද? මේ කාරණාවත් පොදු මහ ජනතාව විදිහට මං හිතන්නේ බොහෝ දෙනෙකුගේ හිතේ නැගෙන ප්‍රශ්නයක්. ලංකාවේ ඒ සම්බන්ධව කතා බහක් තියෙනවද?
එක්තරා විදිහකට පෙර සූදානමක් විදිහට අපමුදල් තැන්පත් කරන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ නාමයෝජා යම් ආකාරයකින් ප්‍රතික්ෂේප වුණොත් ඔහු වෙනුවට කවුද ඉදිරිපත් වෙන්නේ, ඒ පක්ෂයේ වෙනුවට ඔවුන් කොහෙන්ද මතුවෙන්නේ කියන කාරණය තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැක්කා මේක ජනාධිපතිවරණයම නොවුණත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගමදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඒ සඳහා බයිසිකලේ ලකුණින් ඡන්දේ ඉල්ලපු එහෙම නැත්නම් නාම යෝජනා බාර දුන්නු කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ උදව් කරලා ඔවුන් බලයට අරගෙන ආවා. ඒත් එක්කම මීට කලින් ඔබට මතක නම් කොළඹ මහනගර සභාවේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වෙච්ච වෙලාවක ත්‍රිරෝදය ලකුණින් ඉදිරිපත් වෙච්ච කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂය උදව් කරා. මේ වගේ යම් ආකාරයෙන් නාම යෝජනා ප්‍රතික්ෂේප වුණොත් ඊට උපකාරකයක් ලෙස එක පැත්තකින් අපේක්ෂකයන් ඉදිරිපත් වීම දකිනවා. අනෙක් පැත්තෙන් තමන්ගේ විශ්වාසයේ ඡන්දපොලේදී ආරක්ෂා කරන්න ප්‍රමාණවත් ඡන්දපොල නියෝජිතයින් පිරිසක් පත් කර ගැනීම සඳහා වන උත්සාහයකුත් තිබෙනවා. දැන් අපි දන්නවා එක ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට එක අපේක්ෂකයෙකුට ඡන්දපොල නියෝජිතයන් දෙන්නයි පත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. නමුත් තමන්ට හවුල්කාරය වන්තව හිතවත් පක්ෂයක්, හිතවත් කණ්ඩායමක්, හිතවත් පුද්ගලයෙක් ඡන්දරිල්ලෝතින් ඔහුටත් තව පුද්ගලයන් දෙදෙනෙක් ඡන්දපොල නියෝජිතයන් හැටියට පත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් විශාල පක්ෂවල එම නැත්නම් තරගයේ නිර්මාණය වන පක්ෂවලට සහාය දැක්වීම සඳහා ඡන්දපොල නියෝජිතයන් වෙනුවෙන් පත් කිරීමේ අවස්ථාව තියෙනවා. ජනාධිපතිවරණයක් වගේ අවස්ථාවකදී පුද්ගලයෙකු විදිහට තමන්ගේ ප්‍රතිරූපය මතු කර ගැනීමේ අවස්ථාවකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මැතිවරණ කොමිසමේ මැදිහත් වීමෙන් මේ සියලු අපේක්ෂකයන්ට සමාන ගුවන් කාල ලැබෙනවා. ගුවන් විදුලිය සහ රූපවාහිනී වැනි අවස්ථාවල විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය තුල ඒවා යම් ආකාරයකින් මැතිවරණ කොමිසමේ නියාමනයක් කරතේ සමාන කාල ලබා දීම සිද්ධ කරනවා. ඒ හරහා පුද්ගලයන් විදිහට තමන්ට යම් පණිවිඩයක් ලබා දෙන්න ඉඩක් තිබෙනවා මේ ගුවන් කාලය පාවිච්චි කරලා. රට ඇතුලේ කීර්ති නාමයක් අත් කර ගැනීම වැනි දේවල් මැතිවරණ කාල සීමාව ඇතුළේදී තමන්ට යම් ආකාරයකින් ආරක්ෂාවක් දී කියලා කිව්වොත් රජයේ ආරක්ෂාව ලබා දෙන්න බැඳිලා ඉන්නවා. යම් ආකාරයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වෙන දේ ජනතාව අතරට යවන්න අවශ්‍යයි කියලා කිව්වොත් යම් විදිහකට මුද්‍ර කාසු ලබා ගැනීමක් වගේ දේවල්, ඉතින් මෙවැනි විවිධ කාරණා මත පදනම් වෙලා මේ ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවායි කියලා තමයි වාර්තා වෙන්නේ දිල්ලුක්ෂි.
දැන් ගෙවිලගේ සතියේ වඩාත්ම කතා බහට ලක්වුණු ප්‍රමුඛතම කාරණාව බවට පත්වුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය හා සම්බන්ධව වන කාරණාව පිළිබඳව. ඒ සම්බන්ධව උසාවියේ යම් අභියෝගයට ලක්කිරීමක් සිද්ධ වෙලා තිබුණා. ඒ සම්බන්ධව වන තීන්දුවකුත් අපිට අහන්නට ලැබෙනවා. දැන් මේ නඩුවේ කතා වෙච්ච දේවල් මොනවද? එතකොට නීතික්ෂවරුන්ගේ මතය මොනවද? අපි මේ සම්බන්ධව වන සමාලෝචනයක් මේ ළඟට ඔබෙන් දැනගන්නට කැමති මනෝජ්.
ඔව්, දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය අභියෝගයට ලක් කරලා තිබුණා. යහපාලනය සඳහා වූ පුරවැසි බලයේ සංවිධානයේ සමකැඳවුන් කරුවන් විදිහට කටයුතු කරන ගාමිණී වියන්ගොඩ මහත්මයාත් චන්ද්‍රගුප්ත තේනුවර මහාචාර්යවරයාත් තමයි මේ නඩුව ගොනු කරේ. මේ පෙක්සම් කරුවන් ප්‍රකාශයට පත් කරලා තිබුණු කරුණු අතර ප්‍රධාන වශයෙන් නිස්පතුව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි, 2003 වසරේදී ඇමරිකාවේ පුරවැසි භාවය ලබාගෙන එහි ජීවත් වෙච්ච කෙනෙක්. 2005 තමන්ගේ අයියා මහින්ද රාජපක්ෂ මහත්මයා රටේ ජනාධිපතිව වුණාට පස්සේ ලංකාවට ඇවිල්ලා ද්විත්ව පුරවැසියක් විදිහට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් මේ පුරවැසි භාවය ලබා ගත්තා කියන කාරණා පදනම් කරගෙන තිබුණා. ඒ පුරවැසි සහතිකය මත පදනම් වෙලා නිකුත් කරලා තියෙන ජාතික හැඳුනුම්පත, ඒ වගේම විදේශ ගමන් බලපත්‍රය, මේ ලියකියවිලි නීත්‍යානුකූල නොවන, වලංගු නොවන ලියකියවිලි නිසා ඒවා බල රහිත කරන්න කියලා ඉල්ලන තිබුණා. ඒත් එක්කම වෙනත් හැඳුනුම්පතක් හරි විදේශ ගමන් බලපත්‍රයක් හරි නිකුත් කිරීමත් අතුරු තහනම් ආඥාවක් මගින් වළක්වන්න කියන එකත් පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලන තිබුණා. ගමන් බලපත්‍රයත් ව්‍යාජයි, හැඳුනුම්පතක් ව්‍යාජයි, ඔහුට පුරවැසි භාවයටවත් ජාතික හැඳුනුම්පතක්වත් වෙන ගමන් බලපත්‍රයක්වත් දීම තහරම් කරන්න ඔහු ජනාධිපති වුණොත් රටේ ස්වෛරීත්වයත් ජාතික ආරක්ෂාව භූමිකා අඛණ්ඩතාව මෙවැනි කාරණා අනතුරේ කියන කාරණය තමයි ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් ඉදිරිපත් වෙච්චි නීතිඥ රෝමේෂ් ද සිල්වා කියලා තිබුණා පුරවැසි භාවය පිළිබඳව ආයුධම්පත බාර දෙන්න ඕන විශේෂ භාර අමාත්‍යවරයාට. එහිදී අමාත්‍යංශ ලේකම්වරයාට කිසිම කාර්යභාරයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 අවුරුදු නොවැම්බර් මාසයේ 19 ජනාධිපති ධුරේ රාජකාරිය ආරම්භ කරා. ඒ අනුව අමාත්‍යවරයාට හිමි බලතල අනුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා එහි ගැටලුවක් නැහැ කියලා රොමේෂ් ද සිල්වා නීතිඥවරයා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ජනාධිපති නීතිඥ ගාමිණී මාර්තන මහත්මයා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබුණේ. පොදුවේ ඔවුන් ගොනු කරපු කාරණා තමයි මේ පෙත්සමේ හරය වෛරී දේශපාලනය, පෙත්සමේ පදනම නීතිය නෙමේ වෛරය, මේකේ අරමුණ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉදිරි ගමන නැවැත්වීම, නීතිපතිතුමාගේ පැහැදිලි වාචකයකටත් යම් ආකාරයකින් සමච්චල් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. මේ කාරණා තමයි නීතිඥවරුන් විදිහට ඉදිරිපත් කරේ නීතිඥ රොමේස්ටර් සිල්වා සහ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ කියන මහත්වරුන්. කොමුණත් අවසානයේ මේ පෙත්සම පිළිබඳ කරුණු විමසීම අවසානයේ අපි දැක්කා තීන්දුව හවස 6ට ලබා දුන්න විනිශ්චය මණ්ඩලය ඒ වෙලාවේ කිව්වේ මේ තීන්දුවට ඒකමතිකව තමයි මේ විනිසුරු මණ්ඩලය එළඹිලා තියෙන්නේ. පෙත්සමේ දැක්වෙන කරුණු විභාග කිරීමට තරම්වත් ප්‍රමාණවත් නොවන නිසා ඒක විභාගයට ගැනීම තබා පෙත්සම විභාග කිරීම සඳහා වග උත්තර පාර්ශ්වයන්ට නොතේසිනිකුත් කරන්න කියන ඉල්ලීම පවා ඉවත දමමින් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරනවා කියලා තමයි සඳහන් කරේ. මේ ප්‍රකාශය වාර්තා වීමත් එක්ක පසුගිය සිකුරාදා දිනේ අපි දැක්කා රට වටා රතිඤ්ඤා දල්වමින් පුද්ගලයන් ප්‍රීති ഘോഷා පවත්වනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා තමන් සිටි ස්ථානයේ ඉඳලා මේක යම් ජයග්‍රහණයක් විදිහට සමරන ඡායාරූප පවා මාධ්‍යරණ නිකුත් වෙලා තිබුණා, වීඩියෝ දර්ශන පවා මාධ්‍යරණ නිකුත් වෙලා තිබුණා. ඉතින් මේ අනුව මේ නඩුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාර්ශ්වයට අගතියක් නොවන ආකාරයකින් මේ විසඳුනාය කියන කාරණය සඳහන් කරන්න පුළුවන් මේ මතුවලා තිබුණු තත්වයක් එක්ක.
හොඳයි, දැන් ওই නඩුව ඔතනින් කෙලවර වෙන පාටක් නැති වෙයි කියන යම් කිසි ඉඟියක් පළ වුණා. බලලා මල්ලෙන් එළියට පැනනා වගේ වැඩක් සිද්ධ වුණා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට. ඔහු එක්තරා අවස්ථාවකදී මේ සම්බන්ධව අදහස් දක්වීමකදී ඔහුට ප්‍රකාශ වුණා ඔහු අතින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී නඩු මාර්ගයට යන්නට සූදානම් තවදුරටත් මෙහි අඳුතු ක්‍රියාවලියක් විදිහට කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතාට තියෙන්නේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයක් නෙමෙයි, ශ්‍රී ලාංකීය ද්විත්ව පුරවැසිභාවයක්. ඒ අනුව ජනාධිපතිවරණයකට ඉල්ලීමේ හැකියාවක් නැහැ කියන තර්කය තමයි රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ අතින් කියවුනේ. දැන් මීළඟට අපි සාකච්ඡා කරමු ප්‍රධාන පක්ෂ දෙකෙහි මේ වෙනකොට ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන සිදුවන යම් යම් සාකච්ඡා සම්මන්ත්‍රණ සහ ක්‍රියාදාම පිළිබඳව. තාමත් කතාබහට ලක් වෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොකද කරන්නේ, මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකට එකතු වෙනවද, එයට සහයෝගීත්වය දක්වනවද, ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුත් ඔවුන් ඉදිරිපත් කරන පාටක් පේන්නේ නැහැ. මොකද ඊයේ නිමාවට පත් වුණ අපතැම්පත් කිරීම ජනාධිපතිවරණ අපේක්ෂකවරුන් සඳහා, ඒ සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි වූ නියෝජනයක් දෝ කියලා සැක හිතනවා අපිට කුමාර වෙල්ගම් මහතාගේ අපතැම්පත් කිරීමත් එක්ක. නමුත් පක්ෂය ඇතුළේ යම් කිසි නිවේදනයක් සිද්ධ වුණෙත් නැහැ. මේ කාරණා දිහා බලද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය කුමක්ද මේ වෙනකොට ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන?
ඒ සම්බන්ධයෙන් වන සාවරය අපිට දැනගන්න ලැබුණු විදිහට සෙනසුරාදා රාත්‍රිය ලැබෙයි කියලා තමයි විශ්වාස කරේ. මේ සියලු කාරණා සලකා බැලීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාර්ක සභාව සෙනසුරාදා රෑ ජනාධිපතිතුමාගේ නිල නිවසේදී රැස් වුණා. නමුත් එහි තීරණය ඊයේ ඉරිදා දවල් 11ට ලබා දෙන්න නියමිතයි කියලා 11ට මාධ්‍ය හමුවක් පවත්වන්න නියමිත වෙලා තිබුණා. නමුත් ඒ මාධ්‍ය හමුව ඊයේ දිනේ පැවැත්ුණේ නැහැ. මේ පිළිබඳව අදහස් දක්වමින් මහින්ද අමරවීර හිටපු ඇමතිවරයා සඳහන් කළේ තමන්ගේ පක්ෂයේ සෙසු කණ්ඩායම උද්දැනුවත් කරලා අද දවල් වෙද්දී තමන් කාටද සහයෝගය දක්වන්නේ කියන කාරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කළා. පක්ෂය ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය පොහොට්ටුව සමග එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතු කරලා තිබුණා. නිමල් සිරිපාද සිල්වා හිටපු ඇමතිවරයා සඳහන් කරලා තිබුණේ ජනාධිපතිතුමත් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ විරෝධී තැනක වැඩ කරමින් ඉන්නේ. එහෙමනම් අපිට මේ වෙලාවේ සහයෝගය ලබා දෙන්න පුළුවන් අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. දැන් අද දවසේ ලබා ගන්නා තීරණයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් බලාපොරොත්තු වන තීන්දුවට එළඹෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. අපි දැක්ක ඊයේ බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස් වෙලා තිබුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ මතය විදිහට ඉදිරිපත් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය ලබා දිය යුතුයි කියලා. ඒ අවස්ථාවට රැස්වල සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ කැමැත්ත අපි දැක්ක ප්‍රසිද්ධියේ විමසනවා. එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ බහුතරයක් බදුල්ල දිස්ත්‍රික් බහුතරයක් එකතාව පළ කරනවත් අපි දැක්කා. නිමල් සිරිපාල සිල්ලා හිටපු ඇමතිවරයාට ඒ දිස් සඳහන් කරේ පාක්ෂිකයන් බලාපොරොත්තු වන මතය ඒ තීරණය අද දවසේ ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරයි කියලා. කොමුණක් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවට කීපයක් පසුගිය සතියේ පැවැත්ුණා. මේ ලකුණ සම්බන්ධ අර්බුදයකට ඇවිල්ලා තිබුණේ පොහොට්ටුව කියන ලකුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබා දෙන්න බෑ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය ලබා දෙන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. පොදු ජන පෙරමුණ වටා එක්ව සිටින දේශපාලන පක්ෂ නායකයෙනුයි ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාව පටන් ගන්න කොටම ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම්. නමුත් ලකුණ සම්බන්ධයෙන් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවත් මන්ත්‍රී කණ්ඩායමත් ගැටලුවක් මතු කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලලා නැහැ, අගමැති අපේක්ෂකත්වය ඉල්ලලා නැහැ. ඉල්ලන එකම දේ ෆෝටෝ වෙනුවට දෙගොල්ලන්ට මේ එකඟ වෙන්න පුළුවන් පොදු ලකුණකට යන්නේ එකයි කියලා ජනාධිපතිතුමා පැහැදිලි කළා. තුන දිනේෂ් ගුණවර්ධන මාජනක් සෙට් පරිමුණේ නායකවරයායි කියලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදු ජන පෙරමුණත් එක්ක කටයුතු කරන්න, ඒ කියන්නේ එකතු කරන්න ගන්න උත්සාහය ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ එකතු වෙලා රට ගොඩනගන වැඩපිළිවෙලක් කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සඳහන් කරලා තියෙනවා. විමල් විරාජ මහත්මයාත් කියලා තිබුණේ දැන් ලකුණ මාරු කරන්න අමාරුයි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පෝට්ටු වෙන්නනවා කියලා සම්මත කරන අපත් බැඳලා ඉවරයි. එහෙම තීදි දැන් ලකුණ වෙනස් කරොත් යම් අවුලකට යනවා කියලා විමල් විරාජ ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා. උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයාත් මෙහිදී කියලා තියෙන්නේ ගෝඨාභය ඉල්ලනවට කැමති නම් එතුමා කැමති ලකුණකට අපි ඉඩ දෙමු, මහමැතිවරණයේදී පොදු ලකුණකින් යමු කියන අදහස් ඉදිරිපත් කරලා තිබුණා. මේ සියල්ල අහගෙන ඉඳලා ජනාධිපතිතුමා කියලා තිබුණේ දැන් පසුගිය අඟහරුවාද තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. එදා දවල් 12ට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කියන කණ්ඩායම මුණගැහෙන්න නියමිත වෙලා තිබුණා. ඒ අයගේ අදහස් විමසලා පක්ෂ මැදම කාරක සභාවේ කාරණා සාකච්ඡා කරලා අවසාන තීරණයකට යමු කියන යෝජනාවත් එක්ක මේ සාකච්ඡාව ජනාධිපතිතුමා අවසන් කරලා තිබුණා. ඉතින් කොහොමුණත් මේ රාජපක්ෂවරුන් තිදෙන අතර සාකච්ඡාවත් මේ යොදාගත්තු පරිදි පැවැත්වුණා. එහිදී පැය භාගයකට ආසන්න කාලයක් සාකච්ඡා කරලා තියෙනවා. මේ සාකච්ඡාවට කරුණු මාධ්‍යයට අනාවරණ නොකරන්නත් මේ කණ්ඩායම වග බලාගෙන තිබුණා. ඊට පස්සේ ආයෙමත් බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ජනාධිපතිතුමාගේ නිල නිවසට ඇවිල්ලා සාකච්ඡාවක නිරත වෙලා තිබුණා. දෙදෙනා බොහොම සුහද මට්ටමින් පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාව නිරත වෙලා තියෙනවා. කොමුණත් පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමින් ස්ථාවරය ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්මයාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ ලකුණ වෙනස් කිරීමේ ප්‍රායෝගික ගැටලුව තමයි එහිදී බැසිල් රාජපක්ෂ මහත්මයා මතු කරලා තියෙන්නේ. ආයෙමත් පහුගිය සතියේම මෛත්‍රී මහින්ද හමුවකුත් සිද්ධ වුණා. ඔවුනුත් ඉදිරියේදී අලුත් රජයක් යටතේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරලා තිබුණේ. පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් යෝජනාවලියක් හර දීලා තිබුණා. ඒ ලියවිල්ල මත පදනම් වෙලා ඉදිරියට බිහි කරන කැබිනට් මණ්ඩලයේ 30කට සීමා කිරීම, විද්‍යාත්මක පදනමක් ඇත්තේ විශේෂපතයන් බෙදීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම, මෙවැනි කාරණා තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අද දවල් ඒ තීරණය ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
හොඳයි, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් එක්ක එකතු වෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්නට බලාපොරොත්තුවක් තිබුණා කියලා අපිට ආරංචුරන් දැන් ඔබත් මීට සුළු වේලාවකට කලින් මේ පිළිබඳව කිව්වනේ මනෝජ්, ඊයේ තමයි මේක පවත්වන්නට නියමිත වෙලා තිබුණේ කියලා. මේක නොපවත්වුවේ ඇයිද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ කරුණු දැක්වීමක් කළා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා මහින්ද අමරවීර මහතා.
පක්ෂ සංවිධායකවරුන්ගේ අදහසක් තිබුණා ඒ අයට හමු වෙලා සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ අනුව ජනාධිපතිතුමා කල්පනා කරා මේ පිළිබඳව උනන්දුවක් දක්වන අනිත් පාර්ශ්ව, විශේෂයෙන්ම අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ අනිකුත් අනුබද්ධ සංවිධානවලට අපිට ඇත්තටම දැනුවත් කිරීමක් කරන්න බැරි වුණා. අපි ඒ අයව අද දවසේ මුණ ගැහිලා බොහෝදුරට හෙට අපිට මාධ්‍ය සාකච්ඡාව තියන්න පුළුවන්.
හෙට කියන්නේ අද, ඔය ප්‍රකාශය කරේ ඊයේ. හරි, දැන් එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කිරීමක් කළා. දැන් මේ පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමක් තියෙනවා, ඒ පිළිබඳවත් සැලකිලිමත් වීම හොඳයි කියලා.
අපිට ලැබුණු ආරංචි සහ මාධ්‍යයට මැදිම කාරක ස්වාමීන් පස්සේ නියුක්තින් කීප දෙනෙක් කරුණු අදහස් කළ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කළ ඉදිරි දින කීපය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කිරීමටත්, ඉන් පස්සේ එළඹෙන මහා මැතිවරණයේදී පොදු ලකුණකින් අපි සියලු දෙනාම තරං කිරීමටත් තමයි ඒ නියුක්තින්ගේ ප්‍රකාශ වලින් තේරුණේ.
දැන් ඔය පොහොට්ටුව පිළිබඳව ගැටලුවනි තියෙන්නේ සලකුණ පොහොට්ටුව කියන එක මාරු කරගන්නට, වෙනස් කරගන්නට තියෙන නොහැකියාව සම්බන්ධයෙන් තමයි සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයේදී එකම ලකුණකින් යාමට අදහස් කිරීමක් මේ වෙනකොට තියෙනවා කියලා පක්ෂය ඇතුළේ. කොහොමාරි මේ ඊට කලින් යම් කිසි කතාවක් ආවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරගෙන ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය එල්ලන්න සූදානමක් තියෙනවා කියලා. දැන් ඒ කතාව පිළිබඳවත් කසුකුසු පැවතෙන අතරතුරේදී ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. යාදක නොරත රත තමයි මේ තත්වයට කියන්න පුළුවන් හොඳම උදාහරණය කියන බව සනාථ කරන එක්තරා ප්‍රකාශයක් එළියට ආවා. එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගෙන් මොකද වුණේ දැන් මේ දෙකළු පහුගිය කාලයේදී එකට එකතුලා වැඩ කරද්දී? ඒ සම්බන්ධව හොඳ ඉඟියක් ඔහුගෙන් පළ වුණා. ඒ නිසා මේ පක්ෂ දෙක නම් එකතු වෙන හැඩක් නැති වෙයි කියලා තමයි අපිට පූර්ව නිගමනයකට එළඹෙන්නට හැකියාව ලැබෙන්නේ ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශයත් එක්ක.
මෛත්‍රීපාල සිරිසේන මැතුවා පත් කරුවේ එක්සත් ජාතික පක්ෂයේ මැදිහත් වෙලා. අපි කැබිනට් මණ්ඩලයේ පත් කරුවා ඊට පස්සේ මොකද වුණේ? අපිට විරුද්ධව වැඩ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කැබිනට් එකට දාගත්තා. ඒ අය මොකද කරුවේ? පළවෙනි දවසේ ඉඳලා කකුලෙන් ඇද්දා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස්. මේ දෙකේ ඒකරාශී කරන්න අමාරුයි.
මීළඟට මේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේ වෙනකොට වාර්තාවන තොරතුරු පිළිබඳවත් අපි කතා බහ කරමු. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය පැවැත්වුණා මේ ගෙවිලගේ බ්‍රහස්පතින්දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. එතනදී සම්මත කරගත්ත සහ යෝජනා කරගත්ත දේවල් මොනවද මනෝජ්?
ඔව්, එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් තමයි පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ. සමස්ත සමාජිකත්වයට ආරාධනා කරලා ජනාධිපති ධුරය සඳහා, ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයාව මේ සම්මේලනයේදී යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කර ගැනීම තමයි ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තු වෙලා තිබුණේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ යෝජනාව විශේෂ සම්මේලනයේ සමාජිකත්වයට ඉදිරිපත් කළා. සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපති අපේක්ෂක ධුරය පිරිනැමීම සඳහා අනුමැතිය ලබා ගැනීම කියලා. එහිදී අග්‍රාමාත්‍යවරයා පක්ෂ සමාජිකත්වයට කිව්වා අත උස්සලා මේ එකඟතාව පළ කරන්න කියලා. සියලු දෙනාම බොහොම සතුටින් අත උස්සලා ප්‍රීති ഘോഷා පවත්වලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ස්ථිර කරා. අකමැති අයටත් අත උස්සන්න කියලා අපි දැක්කා. අග්‍රාමාත්‍යවරයා කියනවා කිසිම අතක් ඒ සඳහා එසවෙනවා අපි දැක්කේ නෑ. ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට තවදුරටත් කටයුතු කරන්න ඕන කියලා පක්ෂයේ මහලේකම් මකිල විරාජ් කාර්යවසම් මහත්මයා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සඳහාත් මේ සම්මේලනයේ අනුමැතිය හම්බ වුණා. ඊට අමතරව පක්ෂ මහලේකම්වරයා සම්මේලනයට ඉදිරිපත් කළා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළපු කථානායක කරු ජයසූරිය මහත්මයාට ගෞරවනීය ආචාර්ය පුද කිරීම, ඉදිරියේදී බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත් කරගන්න ජනාධිපතිවරණ ප්‍රතිඵල යොදා ගැනීම, දේශපාලන පරිගැනීම වලට ලක් වූ සියලු දෙනාට ජනාධිපතිවරණය පවත්වලා වසරක් ඇතුළත සහන ලබා දීම කියන යෝජනාවලට පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමි වුණා. අපි මෙහිදී විශේෂත්වයේ දුටුවේ හේමා ප්‍රේමදාස මහත්මිය, එම නැත්නම් සයිත් ප්‍රේමදාස මහත්මයාගේ අම්මත් මේ අවස්ථාවට එක් වෙලා හිටියා. සයිත් ප්‍රේමදාස මහත්මයාගේ නම සම්මේලනයට යෝජනා කරලා ස්ථිර කරගන්න කලින් අග්‍රාමාත්‍යතුමා හේමා ප්‍රේමදාස මැතිණියවත් තමන්ගේ අතින් අල්ලගෙන සිනහ මුසුම් වුණෙන් වේදිකාවට රැගෙන යනවා අපි දැක්කා. ඒක බොහොම සංවේදී ප්‍රවෘත්තියක් වුණා. පහුවදා හැම නැත්නම් සිකුරාදා සියලු ජාතික පුවත්පත්වල ප්‍රධාන ඡායාරූපය විදිහට පළ කරලා තිබුණේ මේ කාරණය. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා මෙහිදී අදහස් දක්වලා හොක්වේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ අගමැතිවරයාත් එක්ක අත්වල් බැඳගෙන ඓතිහාසික පොදු ජන සේවයක් ඉටු කරන්න තමන් කැමති. එක්සත් ජාතික පක්ෂයට කැපකිරීම සිදු කරන නායකයෙක් සිටින නිසා මේ සඳහන් කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන. ජනාධිපති අපේක්ෂකත්වය ඒ කැපකිරීම මත තමන්ට හම්බ වුණා. ඉදිරි රජය ඇතුලේ කිසිම පෞල් වාදයකට ඉඩ තියන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සඳහන් කළා. මේ අනුව විශේෂ කාරණේ උනේ මේ යෝජනා 6 පක්ෂයේ විශේෂ සම්මේලනයේදී සම්මත කර ගැනීම.
දැන් ජනාධිපතිවරණය පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට අපි දැක්ක වෙනසක් තිබුණා මේ ගෙවිලගේ සතියේදී. අපි දන්නවා දැන් මේ අපි ජීවත් වෙන ඕස්ට්‍රේලියාව වගේ රටවල ප්‍රධාන පෙළේ අපේක්ෂකවරු පොදු වේදිකාවකට කැඳවනවා. ඒවා පොදු විවාදයක් ආකාරයට පවත්වනවා. තම තමන්ගේ අදහස් යෝජනා මතිමතාන්තර ප්‍රතිපත්ති ප්‍රඥප්ති මේ හැම එකක්ම ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව විවාදයට ලක් කරනවා. දැන් මේක ශ්‍රී ලාංකේය දේශපාලනයට අලුත් තත්වයක්. මේ අලුත් පියවර සඳහා මූලාරම්භයක් ගත්තා මාර්තු 12 කියන ව්‍යාපාරේ. ඒ යටතේ අපි දැක්කා ප්‍රධාන පෙළේ ජනාධිපතිවරණ අපේක්ෂකවරු පොදු වේදිකාවකට කැඳවලා ඔවුන්ට ඔවුන්ගේ මතය සඳහා ඉඩකඩක් ලබා දෙනවා. මේක විශේෂිත අවස්ථාවක්. ශ්‍රී ලංකේය දේශපාලනයේ පළවෙනි වතාවට ලංකාවේ දේශපාලනයේ මෙවැනි වූදයක් සිද්ධ වුණේ. ඒ පිළිබඳව තියෙන ජනතා උනන්දුව, දේශපාලන ශාස්ත්‍රයේ තියෙන කතාබහ සහ විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ අපේක්ෂකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ පොදු වේදිකාවට නොපැමිණීම සම්බන්ධවත් තියෙන කතාබහ පිළිබඳව පොදුවේ සමාලෝචනයක් මම ඔබෙන් දැනගන්න කැමති මනෝජ්. මේකත් ලංකේය දේශපාලනයේ විශේෂිත තත්වයක් වන නිසා.
ඔව් දිනක් ඔබ සඳහන් කරා වගේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවැනි තත්ත්වයක් සිද්ධ වුණේ. මානව දොළහ ව්‍යාපාරය අපි දැක්ක 2015 මැතිවරණය සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කරා, කැපිපෙනෙන කාර්යභාරයක්. ඒ කණ්ඩායම තමයි මෙවරත් සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති දුරපේක්ෂකයන්ට ආරාධනා කරලා තිබුණේ මේ වේදිකාවට ගොඩ වෙන්න කියලා. අපේක්ෂකයන් 10 දෙනෙක් මේ වේදිකාවට ගොඩ වුණා අපි දැක්කා. විශේෂයෙන් මටත් හැකියාව ලැබුණා මාර්තුලා ව්‍යාපාරයේ සමාජිකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මේ ප්‍රවේශය පිළිබඳව ඔවුන් බොහොම සතුටින් ඉන්නේ. ඔවුන් කියන්නේ ඒ කියන්නේ ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ මොනවා වුණත් මේ උත්සාහය වඩා වටිනවා. අවස්ථාව හැටියට මේ අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව ඔවුන් සතුටු වෙනවා. විශේෂයෙන්ම ඔවුන් අවධානය කළා රට ඇතුලේ දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් වලට බෙදිලා පුද්ගලයන් ගහබැන ගන්න අවස්ථා දකිනවා. නමුත් එකම වේදිකාවක සියලු දේශපාලන අපේක්ෂකයන් මූණට මූණ බලලා කතා කරලා ඔවුන්ගේ සුහදතාවයේ පෙන්වලා ඔවුන් සාකච්ඡා කරන දසුනම දැකීම තුළින් අපි මරාගත්තට දේශපාලනයේ තමන්ගේ නායකයන් සුහදව කටයුතු කරනවා, ඔවුන් එහෙම වෛරයකින් පසු වෙන්නේ නැහැ කියන කාරණේ සමාජගත කිරීමමත් ලොකු ජයග්‍රහණයක් විදියට ඔවුන් දැක්කේ. අපි දුටුවා සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ දැක්ම මේ වේදිකාවේ ඉදිරිපත් කරනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂකයා විදියට අපි දන්න කාරණයක් ඒක. දැන් ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හංසයා ලකුණෙන් තමයි තරගයට ඉදිරිපත් වන්නේ, ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් වන්නේ. ඒ ටිකම ජාතික ජනබලවේගයේ ජනාධිපති දුරපේක්ෂක අනුර කුමාර දිසානායක, ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති දුරපේක්ෂක හිටපු හමුදාපති ජනරල් මහේෂ් සේනානායක ඔවුන් අදහස් දැක්වුවා. ඒ ටිකම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය, ජාතික සංවර්ධන පෙරමුණේ රොහන් පල්ලෙවත්ත, නවසියලුරුමේ සරත් මනමේන්ද්‍ර, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ආචාර්ය රජන්තා පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ආර්යවංශ දසනායක මේ කියන අය තමයි මේ වේදිකාවට එක් වෙලා හිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ වේදිකාවට ගොඩුනේ නැහැ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා දළ සලහ පෙරමුණට ඇමතිවරයා සඳහන් කළේ නියත වශයෙන්ම ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ අද දවල් 12න් පස්සේ, නාම යෝජනා බහර දුන්නයින් පස්සේ. ඒ හින්දා නිවැරදිම අපේක්ෂකයන් කවුද කියලා තහවුරුනායින් පස්සේ මේ වේදිකාව තැනුවා නම් හොඳයි කියන අදහස ඔවුන් ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ වේදිකාවට ගොඩ වුණේ නැහැ. කොමනක් හොඳ පෙළඹවීමක්, හොඳ ආරම්භයක් ඇටියට මේක දකින්න පුළුවන්. අර එකිනෙකා වෙන් වෙන්ව මරා ගන්නවා, ගහ ගන්නවා, තමන්ගේ වෙනම අරමුණු වලට මේ බලපෙරේට කමින් ගමන් කරනවා කියන පොදු මතයක් සමාජය තුළ ඇති වෙලා තියෙන වෙලාවක සියලු දෙනාට එකම වේදිකාවට නැගලා සෙසු අපේක්ෂකයන්ගේ මූණ බලාගෙන කතා කරන්න ලැබීමම යම් ආකාරයකින් හොඳ උත්සාහයක්, ප්‍රවණතාවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ මාර්තුලා ව්‍යාපාරයේ ගත උත්සාහය දිනුක්ෂි.
හොඳයි. ඒ ගත්ත උත්සාහය ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදීත්, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනවලදීත් සියලු දේශපාලන පක්ෂ ඒකාත්මිකව ඉදිරියට ගෙන යාවි කියන අපේක්ෂාව ඇති කරගනිමු අපි පොදුමහ ජනතාව විදිහට. එමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ උණුසුම් දේශපාලනික කාරණා සමාලෝචනයට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සුපුරුදු ලෙසින් මේ කතාබහට එකතු වුණේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් බොහොම ස්තුතියි. එමනම් අපේ හමුවීම නැවතත් සිදු වෙන්නේ ලබන සතියේ සඳුදා. අයිබෝවන්.
අයිබෝවන් දිනෘක්ෂ බොහොම ස්තුතියි.
SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.